අරවින්ද සෙන්රත් මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
දුරකථනයකට තමයි ප්‍රශ්නේ අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, එක 2025 8 26 වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති වලංගු විදේශ රැකියා ආයතන 981 නාම සහ ලියාපදිංචි අංක ඇතුළු ලේඛනයේ සභාගත කරන්නෙමි. 2025 8 26 දින වන විට බලපත්‍රය අලුත් කර ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 48 වන අතර මෙම ආයතනවල නම් සහ ලියාපදිංචි අංකය ඇතුළත් ලේඛනය සභාගත කර ගන්නෙමි. අංක 2 නැත. ඇතම් අවස්ථාවලදී නීතියනුකූල බලයක් නොමැති විදේශ රැකියා ආයතන මගින් පුද්ගලයන් බඳවා ගනු ලබන අවස්ථා කාර්යාංශයට වාර්තා වී අතර එම අවස්ථාවලදී කාර්යාංශය පනත යටතේ නීතියනුකූල කටයුතු කරනු ලැබේ. 1994 අංක 4 හා 2009 අංක 56 දරන 50 වලින් සංශෝධිත 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා වලංගු බලපත්‍රය නිකුත් කළ ආයතනවලට පුද්ගලයන් විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට හැකියාවක් ඇත. 2. රජයන් අතර ඇතිකර යනු ගිවිසුම් මගින් G2G විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට රාජ්‍ය අංශය මගින් සිදු කරනු ලැබේ. අංක 3. තනි පුද්ගලයන් විසින් ඔවුන් සොයා ගනු ලබන විදේශ රැකියා සඳහා කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව රැකියා සඳහා විදේශගත වේ. අංක 3. කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා වලංගු බලපත්‍රයක් නොමැති ආයතන විසින් විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට නීතියනුකූල බලයක් නොමැති අතර එවැනි ආයතන සම්බන්ධයෙන් කාර්යාංශ පනතේ විධිවිධාන අනුව නීති මගින් කටයුතු කරන ලබන අතර එවැනි විදේශ රැකියා ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට නීති මගින් කටයුතු කරන ලද නාමලේඛනයක් මේ අද මම සභාගත කරන්නෙමි. එක. ඔව්. එවැනි අවස්ථා වාර්තා වී ඇත. නීතියනුකූල නොවන ආකාරයට විදේශ රැකියා ලබා දෙන ආයතන සහ පුද්ගලයන් විසින් විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයන් මුදල් වංචා සිදු කරනු ලැබේ. එවැනි අවස්ථාවන්හිදී කාර්යාංශයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශ පනත යටතේ නීති මගින් කටයුතු කරනු ලැබේ. 2. නීතියනුකූල නොවන විදේශ රැකියා ලබා දෙන ආයතන සහ පුද්ගලයන් විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයන් මුදල් වංචා කරනු ලැබේ. ඒ අනුව එවැනි පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුව පසු විශේෂ විමර්ශන ඒකකයේ මගින් නීති මගින් කටයුතු කරනු ලැබේ. එසේ 2025 ජනවාරි මාස 1 දින සිට ජූලි මාස 31 දක්වා කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 662 වන අතර වංචා කර ඇති මුදල මිලියන 488.32 වේ. විදේශ රැකියා ලබා දීමට සිදු කළ යුක්තේ කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව විදේශ රැකියා සඳහා බලපත්‍රයන් නිකුත් කර ඇති ආයතන මගින් පමණක් වන අතර එවැනි ආයතන විසින්ද පුද්ගලයන් විසින්ද රැකියා ලබා දෙන බවට පොරොන්දු වී එම පොරොන්දු කඩකර ඇති අවස්ථාවලදී ඉහත කාර්යාංශ පනතේ යටතේ නීති මගින් කටයුතු කරනු ලැබේ. එසේම කාර්යාංශ මගින් බලපත්‍රයන් නොලබා පුද්ගලයන් විදේශගත කිරීම සඳහා මුදල් අයකර ගන්නා ආයතන සම්බන්ධයෙන් කාර්යාංශයේ පනත ප්‍රකාරව නීතියනුකූලව කටයුතු කරනු ලැබේ. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ප්‍රධානකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍යමත්තුමා ඉදිරිපත් කරපු පිළිතුර පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ මේ වෙනකොට විදේශගත රැකියාවන් සඳහා තරුණ ප්‍රජාව ලොකු බලාපොරොත්තුවක් සහිතව සිටින අවස්ථාවක්. හම්බන්තොට, මොනරාගල, යාපනය, කිලිනොච්චිය වගේ ඉතාම දුෂ්කර ප්‍රදේශවල තරුණයන් තමන්ගේ ඉඩමේ ඔප්පුව උගස් තියලා, නැත්තම් නිවස සහිත ඉඩම උගස් තියලා ගන්න මුදල් එක් එක් ඒජන්සි හරහා ලබාගෙන විදේශ රැකියා ලබා දෙනවා කියලා වංචා කරන අවස්ථා තරුණයන්ගේ පැත්තෙන්, ඒ ප්‍රජාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙමින් තියෙනවා. විශේෂයෙන්ම රේන්බෝ කියන විදේශ සේවා ආයතනය රැකියා ලබා දෙනවා කියලා දිගින් දිගටම හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල ලක්ෂ ගණන් මුදල් වංචා කරපු අවස්ථා අපට වාර්තා වෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයක් විදිහට මොනවාරි හඳුනාගෙන තියෙනවද? ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න කැමැති.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
අර කතානායකතුමනේ, ඒ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන් මෙම ආයතනට අදාළව දැනට අපි වෙත පැමිණිලි 400ට අධික සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. ඒ සමහර පැමිණිලි අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් විභාග කරගෙන යනවා. සමහර පැමිණිලි පොලිසියට CID ඇතුළු මේ ආයතනවලට ලබා දීලා තියෙනවා. මේ වෙනතුරු මෙම ආයතනයේ හිමිකරු, එහෙම නැත්නම් මෙම බලපත්‍රලාභියට එරෙහිව වරන්තු 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම එතුමාගේ බිරිඳටත් ඒ තවත් ඒ රේන්බෝ කියන නමත්, ඒ කියන්නේ රේන්බෝ කියන නම සඳහන් කරමින් තවත් රේන්බෝ තව ආයතනයක් එතුමියගේ නමටත් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට ඒ එතුමියට විරුද්ධවත් දැන් මේ මොහොත වෙනකොට වරන්තුවක් නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මම පුද්ගලිකවත් මැදිහත් වුණා. විශේෂයෙන් අපේ මහජන දිනවලටත් පිරිසක් ඇවිල්ලා මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන් මේ වංචාව ගත්තොත් එහෙම රුපියල් මිලියන 460ක විතර වංචාවක් වෙලා තියෙනවා මේ වෙනතුරු. සමහර තැන්වලදී අපි මැදිහත් වෙලා මේකට අදාළ කරන යම්කිසි සාධාරණයක් එම ඈදුම්කරුවන්ට අපි ලබා දීලා තිබුණා. නමුත් තාම මේ ප්‍රශ්න විසඳලා නැහැ. ඒ නිසා මේකට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, ඒ වගේම අනිකුත් විශේෂයෙන් පොලිසිය ඇතුළු මෙම ආයතන මේකට අදාළව ඉතාමත් විධිමත් ආකාරයෙන් කටයුතු කරන බව ඔබ දන්වා සිටිමි.
දේවන අතුරු ප්‍රශ්නය, ගරු නියෝජ්‍යමත්තුමා, මේ අපේ රටේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තරුණ ප්‍රජාව ඊශ්‍රායලයේ විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා. මේක යම් යම් කාලවල දේශපාලනික වශයෙන් මැදිහත් වෙලා මේ ව්‍යාපෘති යම් දේශපාලන අරමුණුත් එක්ක ක්‍රියාත්මක කළා කියලා රටේම හැම කෙනෙක්ම දැනුවත්. මට දැන ගැනීමට අවශ්‍යයි මේ ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමේදී යම් ආක්‍රමිකතා, එහෙම නැත්නම් දූෂණ ක්‍රියාවන් වාර්තා වෙලා තියෙනවද? ඒවා නිවැරදි කරන්න මොන හරි ක්‍රියාමාර්ගයක් අරගෙනමින් ඉන්නවද අමාත්‍යංශ කියන තොරතුරු දැනගන්න බලාපොරොත්තු
වෙනවා. තවත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන් මෙම ප්‍රශ්නයට අපි උත්තර කොටස් දෙකක දෙන්න පුළුවන්. විශේෂයෙන් එකක් තමයි මේ ඊශ්‍රායෙල් බඳවා ගැනීම පටිපාටිය ගත්තොත් මේ පටිපාටිය පටන් ගත්තම යම්කිසි අක්‍රමික විදියට. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන් සමහර ලයිස්තු ලේඛන ඉදිරිපත් කරගෙන පසුගිය කාලේ හිටපු අමාත්‍යවරය ඇතුළු පිරිසක් එකතු වෙලා තමයි සමහර වංචා කරලා තියෙනවා කියලා මේ දැන් මේ වෙනතුරු ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව වංචාහ දූෂණට විරුද්ධව මේ විමර්ශන කරන කොමිසම් වශයෙන් ඒකට අදාළ ඉතාමත් විධිමත් ආකාරයෙන් විමර්ශනයක් පවත්වාගෙන යනවා. ඒකට අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ විමර්ශනයේ දැන් අවසන් අදීරයට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට මේ සම්බන්ධව පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව අපිට මේ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වත්මන් තත්ත්වය ගත්තොත් එහෙම මෙතනදී පොඩි අපිට තාම ආරංචි වෙනවා තැන් තැන්වල මුදල් එකතු කරනවා, තැන් තැන්වල විවිධ ආකාරයෙන් මේකට අදාළව තුන්වැනි පාර්ශවයේ මැදිහත් වෙනවා කියලා. විශේෂයෙන් ගත්තොත් මේක G2G කියන රජයන් දෙකක් අතර තියෙන මේ ගිවිසුමක් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී අපි ඒ සම්බන්ධවත් විශේෂයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය සහ ඉස්රායෙල් රජයට අයත් පීබා කියන පොපියුලේෂන් ඉමිග්‍රේෂන් බෝඩ් ඔතොරිටි කියන පීබා කියන ආයතනයක් සම්බන්ධ කරගෙන ඒකාබද්ධ මෙහෙයුමක් අපි දැන් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධව මම මෑතකදී පීබා ආයතනයත් එක්ක සාකච්ඡාවක් කරලා තිබුණා. එතනදී අපි යම්කිසි එකඟතාවයකට අපි ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධව අපේ රජයත් ඒ රජයත් එකතු වෙලා මේ ඉතාමත් නීති විරෝධීව, ඉතාමත් සදාචාර විරෝධීව කටයුතු කරන ඒ වගේම අල්ලස් දූෂණ වලට සම්බන්ධ වෙත මෙම තුන්වැනි පාර්ශවයට අදාළව අපි ක්‍රියාමාර්ග ගන්න අපි ගරු කතා රැගතුමනි අපි සූදානම් වෙලා ඉන්නවා.
ගරු කේ කාදර් මස්තාන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මාසයක් කල් ගන්නවා.
ගරු තිලින සමරකෝන් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
අයන්න එක ඔව් අයන්න දෙක ඔව් අයන්න තුන දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉඩම් කොටස් 42ක්ද කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉඩම් 535ක්ද ලබා දී ඇත. එය ඇමුණුම එක හා ඇමුණුම දෙක මගින් දැක්වේ. මෙම සියලු බදු සියලු ඉඩම් බදු වසර 30ක කාලයක් සඳහා ලබා දී ඇත. ආයන්න එක කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අංක 618 කරඹවත්ත නමින් ග්‍රාම නිලධාරී වසමක් නොමැති බවත් අංක 618 ඔලුකරඳ යන නමින් ග්‍රාම නිලධාරී වසමක් ඇති බවත් එම ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අදාළව අංක 618 ඔලුකරඳ ග්‍රාම නිලධාරී කොට්ටාෂයේ ඉඩම් කැබලි 9ක්ද අංක 621 ඉහළගම ග්‍රාම නිලධාරී කොට්ටාෂයේ ඉඩම් කැබලි 4ක් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අංක 519 ඉහළ කාගම ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් කැබලි 1ක් දීර්ඝකාලීන බදු ලෙස බැහැර කර ඇත. ආයන දෙක ඇමුණුම තුනෙහි රෝමිලකම් දෙක තීරයේ සඳහන් වේ. ආයන්නේ තුන ඇමුණුම තුනෙහි රෝමිලකම් තුන තීරය යටතේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම් මත බැහැර කළ පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. රෝමිලකම් හතර මෙම ඉඩම වසර 30ක බදු කාලයක් සඳහා ලබා දී ඇති අතර ඉඩමේ විශාලත්වය ඇමුණුම තුනෙහි රෝමිලකම් එක තීරය යටතේ දැක්වේ. රෝමිලකම් පහ ප්‍රාදේශීය ලේකම් විසින් සඳහන් කර ඇති ආකාරයට මෙම ඉඩම් කොටස් සංවර්ධනය කර ඇත. එමුණුම තුනෙහි පහ තීරය යටතේ විස්තර දක්වා ඇත. රෝමිලකම් 6 නැවත පවරාගෙන නැත. එමුණුම තුනෙහි රෝමිලකම් 6 තීරයේ විස්තර දක්වා ඇත. රෝමිලකම් 7 පිළිතුර නැත. එමුණුම තුනෙහි රෝමිලකම් 7 තීරය යටතේ විස්තර දක්වා ඇත. රෝමිලකම් 8 අලිවැට ඉදිකර නැති බව වාර්තා කර ඇත. එමුණුම තුනෙහි රෝමිලකම් 8 තීරයේ විස්තර දක්වා ඇත. රෝමිලකම් 9 පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා කථානායකතුමනි මම අතුරු ප්‍රශ්න දෙකක් අහනවා ඒ කාරණට අදාළව මෙතුමාට ස්තුතියි උත්තර දීම සම්බන්ධව. පහුගිය කාල සීමාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකින් ඒ වගේම ඇමතිවරුන් විදිහට කටයුතු කරපු අය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කරපු අය වැවුතවුල් සහ අධිසංවේදී අලි ජීවත් වෙන කලාප ආශ්‍රිතව මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක තුළ අක්කර 170ක් 200කට ආසන්න ප්‍රමාණයක් දීර්ඝකාලීන බලපත්‍ර සැකසීමට ප්‍රාදේශීය මට්ටමේ ලියකියවිලි සම්පූර්ණ කරලා මේ වෙනුවට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එතකොට මට ඇමතුමාගෙන් අහන්න තියෙන්නේ අන්නේ ප්‍රාදේශීය මට්ටමින් ලියකෙවිලි සකසමින් තියෙන ඉඩම් අක්කර 170ක් 200කට ආසන්න ප්‍රමාණයක් ඒවට අවශ්‍ය දීර්ඝකාලීන බලපත්‍ර ලබා දීමට සූදානම්ද කියන එක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ඔකටනම් මතනේ එතුමා අහන්නේ මේ දීර්ඝකාලීන බදුපල දීලා නැහැ දෙන්න සැකසෙමින් පවතින ඒව සම්බන්ධයෙන්. ඒකේ දීර්ඝකාලීන බදුපත්‍රයක් ලබා දීම සඳහා ක්‍රියාවලියක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ප්‍රාදේශීය ලේකම්තුමා ඉදිරිපත් වුණාට පස්සේ ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් තමයි මේක සලකලා බලලා ඒ ඉඩමේ කර්මාන්තයක් දක්වන්න ඕනේ. ඒ අවශ්‍ය කර්මාන්තයට අදාළ වෙනත් ආයතන වලින් අනුමැතිය ගන්න ඕනේ. ඒ අනුමැතිය සහිතව තමයි අවශ්‍ය නම් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිරීක්ෂණ සහ අනුමැතිය සහිතව තමයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙත ඉන්නේ. ඊට පස්සේ තමයි ඇමතුමාගේ සහ ඇමතුමාගේ අනුමැතිය සහිතව මේවට දීර්ඝකාලීන බදුපත්‍රය සකස් වෙනකොට තමයි ක්‍රියාවලිය. දැනට මේකට දීර්ඝකාලීන බදුපත්‍ර සකස් වෙලා නැත්නම් මේ කියන නිශ්චිත ඉඩම් වලට ඒක අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ඉඩම නිරීක්ෂණය කළා අපිට අහන්න පුළුවන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මෙන්න මේ සඳහා දීර්ඝකාලීන බදුපත්‍රයක් හැදෙනවද, ඒ කුමක් සඳහාද, මොකද්ද ඒ කර්මාන්තය, ඒකට අනුමැතිය ලබා දීලා දෙන පදනම මොකද්ද කියන එක ප්‍රශ්න කිරීම කරන්න පුළුවන්. මොනයම් හේතුකින් හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඉඩම් කොමසාරිස් ජෙනරාල් කාර්යාලය වෙත වාර්තා කරන්න පුළුවන්. ඒ කියන ඇප්ලිකේෂන් එක දැන් තියෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ නම් අපිට ඉඩම් කොමසාරිස් වෙත ඒක යොමු කරන්න පුළුවන්. දීර්ඝාන බදු පත්‍රය අනුමැතිය ලබා දෙන ඉස්සල්ලා.
ගරු මන්ත්‍රීතුමා.
සිටියමෙතුමනි මම දෙවෙනි ප්‍රශ්නෙත් අහනවා. පළවෙනි ප්‍රශ්නෙට අදාළව ගත්තාට පස්සේ ප්‍රාදේශීය මට්ටමින් ඒවා අමාත්‍යාංශ මට්ටමට එවලා තියෙනවා කියන අදහසක් තමයි සම්බන්ධීකරණ කමිටුවල මතු වුණේ. ඒකයි මම ඔබතුමාට මේ ප්‍රශ්නේ යොමු කරේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම අහනවා දේශපාලන බලය සහ ඒ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය තිබ යම් යම් හිතවත්කම් භාවිතා කරලා ජනතාවට අයිති ඉඩම් විශේෂයෙන් ජනතාවට අයිති ඉඩම් ඒ වගේම තමයි සංවේදී වනජීවීන් ජීවත් වෙන විශේෂයෙන්ම වනාලි ප්‍රශ්නේ ඔය ප්‍රදේශයට විශේෂයි මේ 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 ඉඩම් ප්‍රාදේශීය ලේකම්ට තමයි හිමිලා තිබේ. ඉඩම් කලාවැව නාචාදුව වනාලි කොරිඩෝවට හෝ ඉදිරියේදී ජනතාව වෙනුවෙන් වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට ලබා දීමට හැකියාව ඇද්ද? ඒ කියන්නේ දීර්ඝකාලීන බලපත්‍ර සකසන්න සමහර දේවල් යොමු කරලා තියෙනවා. නමුත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන තැනක ඉඩම් තමයි ඒ සඳහා යොමු කරලා තියෙන්නේ. ඉතින් මේක වනාලි කොරිඩෝවට හෝ අපේ සාමාන්‍ය මිනිසුන්ගේ මොකක් හරි ප්‍රයෝජනවත් ක්‍රියාවකට නැවත ලබා දීමක් සිද්ධ කරන්න පුළුවන්ද කියලා තමයි ඔබතුමාගෙන් මම මේ වෙලාවේ අහන්නේ.
නියෝජ්‍යමත්තුමා.
ඔය ඒ කියන්නේ මොනවා හරි ව්‍යාපෘතිය සඳහා දීර්ඝකාලීන බදුපත්‍ර බදුපදනම් මත ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒක ඒ ඉඩම ඒ ව්‍යාපෘතිය සඳහා නෙවෙයි ගැලපෙන්නේ. වෙනත් කටයුතු සඳහා කියන තහවුරු එනවා නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අපිට ඉඩම් කොමසාරිස් කාර්යාලය වෙත යොමු කළා ඒ කටයුත්ත සම්බන්ධයෙන් විමසන්න පුළුවන්. ඒ ඉඩම අපිට අලි කොරිඩෝව සඳහා නිදහස් කළ යුතු නම් ඒක නැවත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ කතා කළා. එතන කර්මාන්තයක් ගැලපෙන්නේ නැහෙනි. අලි කොරිඩෝවත් නම් එතන කර්මාන්තයක් ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා වන සංරක්ෂණ වනජීවි කොහොමද අනුමැතිය දුන්නේ කියන එක විමසන්න ඕනේ. අලි කොරිඩෝවක් නම් ඒ ආයතන අනුමැතිය දීම ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා නිශ්චිතව ඉඩම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා නම් අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒක ඔබතුමා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අදාළ නිලධාරීන් අදාළ පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරලා ඉඩම නිරීක්ෂණය කළා තමයි අපිට ඒ සම්බන්ධයෙන් තොරතුරු දෙන්න ඕනේ.
ගරු නන්ද බණ්ඩාර මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ඇසීමට
මම ප්‍රශ්න යොමු කරනවා කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේත පැවරුණු ඉඩම් ගොඩ ඉඩම් අක්කර 55,884යි රූට් 2යි පර්චස් 8.35යි කුඹුරු ඉඩම් 253යි රූට් 3යි පර්චස් 5.29යි ක්‍රම ඉලක්කම් 2 අක්කර 13යි රූට් 2යි පර්චස් 30.8යි ක්‍රම ඉලක්කම් 3 සඳහා එතුමා අහන්නේ කර්මාන්ත සඳහා ලබා දීලා තියෙන ඉඩම් ප්‍රමාණය මොනවද කියලා. ඒ සම්බන්ධයෙන් චාර්ට් එකක් තමයි තියෙන්නේ, වගුවක් තියෙන්නේ. එහි කර්මාන්ත සඳහා ලබා දුන් ඉඩම් 7ක් ගැන සඳහන් වෙනවා. සම්පූර්ණ ප්‍රමාණය අක්කර 13යි රූට් 2යි පර්චස් 30.8යි. සවිස්තර මේ පිළිතුර දිනා එක සභාගත කරනවා. රොමිලකම් අංක 4 අක්කර 667ක් පමණ, රොමිලකම් අංක 5 ඔව්, රොමිලකම් අංක 6 පුද්ගලින්ගේ නාම ලේඛනයක් අමුල්ල තිනවා. පිළිතුරේ සඳහන් එක සභාගත වෙනවා. ආයන්න ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය වෙන්නේ 2016 අවුරුද්දේදී අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සාම්සර කන්ද නායාම සිද්ධ වෙලා වටනා ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා. එයින් අවතැන් වූ පුද්ගලයන් සඳහා ස්ථාන 8ක ගම්මාන ඉදිකරලා නැවත පදිංචි කිරීම සිද්ධ කරලා තිබුණත් දෙවන සහ තුන්වන අදියර යටතේ තවදුරටත් අධි අවදානම් ලෙස නම් කරපු නිවාසයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් සඳහා ඔවුන් අධික වැසි දිනවලදී ඔවුන්ට එතන ඉවත් වෙන්න කියලා ආපදා කමනා කරන ආයතනයෙන් දැනුම් දීම් කළත් ඔවුන්ට නිශ්චිත භූමියක් තැනක් නැහැ නැවත පදිංචි සඳහා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වන්නේ ඉඩම් රෙජිස්ට්‍රා කාර්යාලයට LRC එකට අයත් භූමි ප්‍රමාණයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා යම් භූමි කොටසක් වෙන් කර දී හැකිද යන්නේ.
ගරුණීය ජනතුමනි,
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මට නිශ්චිතව කියන්න බෑ මිනිස්සු පදිංචි කිරීම සඳහා වෙච්ච සුදුසු ඉඩමක් තියෙනවද කියන එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් එතුමලා ප්‍රාදේශීය වශයෙන් ඉදමන් කඳුනගෙන නිශ්චිත වශයෙන් මේක ඉදම් ප්‍රසංසකන කොන්සෙන්ස් සභාවෙන් ඉල්ලීමක් කරොත් මේක පවරා ගැනීමට ඒ සඳහා යෙදීමට හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම ප්‍රාදේශීය වශයෙන් තමයි සාකච්ඡා කරලා ඉල්ලීමක් කරන්න ඕනේ.
මන්ත්‍රීතුමා ඔබතුමා දෙවන ප්‍රශ්න.
මගේ දෙවන අතුරු ප්‍රශ්නය වෙන්නේ අරණායක ප්‍රාදේශීයකම් කොට්ටාසයටම අයිති ප්‍රදේශය තුළ කුණු කියන්නේ කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානයක් ඉදිකළ යුතුව තිබුණත් වසර ගාණක් තිස්සේ උත්සාහය දැරුවත් ඒ සඳහා නිශ්චිත භූමියක් තිබුණේ නැහැ. ඒත් දෙබද්ගම කළුගල ප්‍රදේශයේ දෙබද්ගම වත්ත කොටසේ අක්කර 800ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ භූමි ප්‍රමාණය කොටසක් රබර් වගා කරලා තියෙනවා, කොටසක් ඉවත් කරලා තියෙනවා. හැබැයි මේ භූමිය පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අයිති කියලා කීවත් ඔහුටත් ඒ මුළු භූමියම අයිති ඔප්පු කරන්න සාධක නැහැ. ඒ වගේම ඉඩම් රෙජිස්ටර් කාර්යාලයටත් ඒ භූමිය අයිති ඔප්පු කරන්න විදිහක් නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. එතකොට අපි අක්කර 5ක භූමි ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා කසල ප්‍රත්‍යක්ෂ කරන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා. මගේ දෙවන අතුරු ප්‍රශ්නේ වන්නේ මේන් අක්කර 5ක භූමි ප්‍රමාණය රජයට එම ඉඩම් කොටසෙන් අත්පත් කරගෙන අපට කසල ප්‍රත්‍යක්ෂ කරන මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා ලබා දිය හැකිද යන්න.
ගරුණීය ජමාත්තුම
කතනගදු එතුමා ඉදිරිපත් කරන ඉඩම සම්බන්ධයෙන් නිශ්චිතව තොරතුරු මා ළඟ නැහැ. ඒ ඉඩම් කොමසාර ජනරල් ප්‍රාදේශීය ලේකම්ට අයිත් රජයේ ඉඩමක්ද නැත්නම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක්ද කියලා සහ ඒ කියන නිශ්චිත ඉඩම වෙන පුද්ගලයෙක්ට බදු දීලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැහැ. ඒ තොරතුරු සහිතව තමයි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙන්නේ මේ කියන කාර්තව්‍ය සඳහාම ඉඩම ගන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් ළඟ තොරතුරු තියෙන්න ඕනේ මේ සම්බන්ධයෙන්. නැතිනම් මේක LRC ඉඩමක් නම් ඒ ඉඩම LRC වෙත යොමු කරොත් ව්‍යාපෘති සඳහා යොමු කරන්න පුළුවන් ඉඩමේ තියෙන දැනට තියෙන තත්ත්වය බලලා.
දෙවිනි වටේ ගරු රෝෂාන් අක්මීවන මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු රෝෂාන් අක්මීවන මහත්මා වෙනුවෙන් මෙතුමාණෙනි මම මේ ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරන
අර්මේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
රජය විසින් ලංකාවේ ලොකු ලූණු සහ අර්ථපල කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපාය සලසා ගන්නා ගුවි ජනතාවට සහන සැලසීම සඳහා බව පවසමින් 2025/8/25 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ආනායනික ලොකු ලූණු සඳහා කිලෝවකට ₹10 to ₹50 දක්වා අර්ථපල් සඳහා ₹60 to ₹80 දක්වාත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කර තිබෙන මෙම බදු වැඩි කිරීම මගින් million 22,220,000 පාරිභෝගික ජනතාවට අතිරේක බරපැටවීමක් සිදුව ඇති බව නිරීක්ෂණය වෙනවා. බොහෝ දෙනා ප්‍රශ්න කරනවා මේ අරමුණ අර්ථපල් සහ ලොකුලුණු ගොවිය ආරක්ෂා වීම සිදු වුණාද නැද්ද කියන කාරණා. ආර්ථික අර්බුදෙන් පසු දරිද්‍රතාවය million 7,70,000 දක්වා ඉහළ ගිය තත්ත්වය තුළ රජයේ මෙම පියවර සමාජයේ වැඩි වශයෙන් විවේචනයට ලක් වී තිබේ. ඒ අනුව මා පහත සඳහන් ප්‍රශ්න යොමු කරන අතර ඒ සඳහා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයේ පාර්ශ්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැනට ලංකාවේ ලොකු ලූණු සහ අර්ථපල් වගා කරන ගොවීන් සංඛ්‍යාව කොපමණද? ඔවුන් සාර්ථක ලෙස අස්වනු ලබා ගන්නා කාලවකවානු කවරේද? එම කාලවකවානු ඇතුළත්ව 2024 වසරේදී දේශීය නිෂ්පාදනය කළ ලොකු ලූණු සහ අර්ථපල් ප්‍රමාණය කොපමණද? එම නිෂ්පාදනය දේශීය ලොකු ලූණු සහ අර්ථපල් අවශ්‍යතාවයන්ගෙන් කොපමණ ප්‍රතිශතයක්? SCL Special Commodity Levy, එහෙමත් නැත්නම් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා, ඒ බදු හරහා වාර්ෂිකව අර්ථපල් ලොකු ලූණු ගොවීන්ට ලැබෙන සහනය කුමක්. එම සහන කවරේදයි සභාගත කරන්නේ. මෙම ලැබෙන සහනයන් තුළින් සමස්ත අර්ථපල් සහ ලොකුලූණු ගොවියා ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමිවන්නේ යැයි රජය තහවුරු කරන්නේද? මෙම බදු ක්‍රමය ස්පෙෂල් කොමොඩිටි ලෙවි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන් 2007 වසරේ සිට වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන ලොකුලූණු සහ අර්ථපල් ප්‍රමාණය, ඒ සඳහා ආය කළ වාර්ෂික බදු ප්‍රතිශතය, එම බදු ගැසට් පත්‍ර නියම කළ දිනයන් හා එයින් උපයාගත් ආදායම සභාගත කළ හැකිද? 2025 අගෝස්තු මාසයේ බදු වැඩි කිරීමට පෙර රට තුල ගබඩා කර තිබූ ආනයනික ලොකුලූණු සහ අර්ථපල් ප්‍රමාණය කොපමණද? වෙළඳුන්ට අයතා ලාභයක් ලැබීමට මේ අවස්ථාවක් වන බව රජයේ නොදන්නේද? එම නිසා මෙය පසුගිය රජයේ සමයේ සිදු කළ සීනිබදු වංචාව හා සමාන ක්‍රියාදාමයක් නොවන්නේද? සීනිබදු වංචාවෙන් පසු ආනයනික බදු පැටවීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු වූයේද? එසේනම් ඒ කුමක්? ලොකුලූණු සහ අර්ථපල් සඳහා බදු පැනවීමේ තීන්දුව ගැනීමේදී එම නව ක්‍රමවේදය අනුගමනය කරන ලද්දේද? එසේනම් ආහාර සුරක්ෂිතතා කමිටුව, ජාතික බදු ප්‍රතිපත්ති කමිටුව මගින් මෙම බදු වැඩි කිරීම අනුමත කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කළ නිර්ණායක මොනවාද? එම එක් එක් කමිටුව විසින්ගත් තීරණ සභාගත කරන්නේද? ඒ අනුව මේ වසරේ තීරු බදු පැනූ දින සිට ගත් තීරණ හා වෙනස් වන්නේද? සමාවෙන්න නිවැරදි කිරීමක්. ඒ අනුව මේ වසරේ තීරණ බදු පැනූ දින සිට ගත් තීරණ හා වෙනස් වන්නේද? ඒ කෙසේද? මෙම ක්‍රියාවලියේදී පාරිභෝගිකින්ට පැටවෙන බදු පිළිබඳව සලකා බලනු ලැබුවේද? අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සඳහා වසරකට සීමිත තෝරාගත් ප්‍රමාණයකට ස්පෙෂල් කොමොඩිටි ලෙවි බදු පැනවීමෙන් සෑම විටම අතරමැදි ගණුම්කරුවන් කිහිප දෙනෙකු පමණක් වාසි ලබන බව පෙනෙනෙහි ගොවීන්ටත් පාරිභෝගිකයන්ටත් සහනයක් වන වෙනත් විකල්ප වැඩපිළිවෙලක් රජයේ සතු නොමැතිද? එසේ තිබෙනවා නම් ඒ කුමක්?
ගරු වෙළඳ අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා ඊයේ දවසේ මේ ප්‍රශ්නය යොමු කරලා තිබුණා 8 වෙනිදා. මේ ප්‍රශ්නට 27-2 ස්ථානියෝග 27-2 යටතේ අසොල් ලබන ප්‍රශ්නට පිළිතුරු ලබා දෙනවා. එතුමාන පළවෙනි ප්‍රශ්නේ තමයි වර්තමානයේ පළවෙනි ප්‍රශ්නට පිළිතුර. වර්තමානයේ ගොවීන් 20,000ක් පමණ සංඛ්‍යාවක් අර්ථාපල් වගාවේ නියැලී සිටින අතර ගොවීන් 7,000ක් පමණ සංඛ්‍යාවක් ලොකුලූණු වගාවේ නියැලී සිටී. අර්ථාපල් අස්වැන්න නෙලීම යල මහ කන්න දෙකෙහිම සිදු කර ලබන අතර යල් කන්නේ අස්වැන්න නෙලීම මැයි සිට ඔක්තෝබර් මාසය දක්වාද, මහ කන්නේ අස්වැන්න නෙලීම ජනවාරි සිට මාර්තු මාසය දක්වාද ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ලොකුලූණු අස්වැන්න නෙලීම ප්‍රධාන වශයෙන් යල් කන්නේ අගෝස්තු ඔක්තෝබර් මාස අතර සිදු කෙරේ. ඒක හතරවෙනි අනු ප්‍රශ්නය 20 සමාන පළවෙනි එකේ 7-3 වෙනි කොටස. 2024 වසරේ දේශීය අර්ථාපල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 42,207ක් ලෙස වාර්තා වූ අතර දේශීය ලොකුලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8,828ක් ලෙස වාර්තා විය. 2024 අර්ථාපල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 42,207ක් ලෙස වාර්තා වූ අතර දේශීය ලොකුලූණු නිෂ්පාදනය සමයන අර්ථාපල් ලොකුලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 8,828ක් ලෙස වාර්තා විය. 2024 වසරේ නිෂ්පාදනය අනුව දේශීය අර්ථාපල් සහ ලොකුලූණු සැපයුම් රටේ සමස්ත අවශ්‍යතාවයන් පිළිවෙලින් 20%ක් සහ 3%ක් පමණ වේ. ඒ කියන්නේ අර්ථාපල් 20%යි ලූණු 3%යි. දෙවැනි ප්‍රශ්නට උත්තර ආනයනික අර්ථාපල් සහ ලොකුලූණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ස්පෙෂල් කොමියුනිටි ලෙවි යටතේ කිරීම සහ බදු අනුපාතය සංශෝධනය කිරීම යන ප්‍රතිපත්තිමය මැදිහත්වීම මගින් අර්ථාපල සහ ලොකුළුන් ගොවීන් වෙත සැලකිය යුතු සහන ලැබී ඇත. රජය විසින් දේශීය අස්වනු නෙලන කාලවලදී විශේෂ වෙළඳ පාණ්ඩ බදු අනුගමනය අනුපාතික ඉහළ නන්වත අතර එමගින් ලාභදායී ආනයනික නිෂ්පාදන වෙළඳපොළ වෙත ගලායම සීමා කරමින් තරඟකාරී මිල ගණන් යටතේ ගොවීන්ට තම අස්වැන්න විකිණීමට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කෙරේ. තවද මෙම පියවර මගින් ආනයනික අතිරික්ත නිසා ඇතිවන දේශීය හදිසි මිල පහත වැටීම් වලින්ද ගොවීන් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීම සඳහාද උපකාරී වේ. මෙලෙස වෙළඳපොළ මිල ස්ථාවරව පවත්වා ගැනීමෙන් ගොවීන් ඉදිරි කන්නවලදී වගා කිරීම සඳහා දිරිමත් කරන අතරම දේශීය අර්ථාපල සහ ලොකුළුණු නිෂ්පාදනය දිගුකාලීන සිරසාරභාවය ආරක්ෂා කිරීමටද දායක වේ. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මගින් මෙරට අර්ථාපල සහ ලොකුළුණු ගොවීන් සමස්තයක් වශයෙන් අඩු වියදම් ආනයන වලින් දැඩි තරංකාරීත්වයෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලබා දී ඇත. ආනයනික අර්ථාපල සහ ලොකුළුණු බොහෝ විට දේශීය නිෂ්පාදන පිරිවැයට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට වෙළඳපොළට පැමිණෙන බැවින් සීමා රහිත ආනයන හේතුවෙන් ගොවිපළ මිල තියුණු ලෙස පහත වැටෙන අතර එමගින් දේශීය ගොවීන් අධෛර්යමත් වේ. අස්සනු නෙලන කාලවලදී ඉහළ බදු අනුපාතයක් පැනවීමෙන් ගොවීන් වෙත ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ ස්ථාවර මිලක් ලැබෙන බව සහතික කෙරේ. මෙම ආරක්ෂිත පියවර දේශීය නිෂ්පාදනවල තිරසාරභාවය දිගුකාලීනව ආනයන මත යැපීම අඩු කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහාද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තුන්වැනි ප්‍රශ්නය අර්ථාපල සහ ලොකුළුණු ආනයනය කරන ලද ප්‍රමාණයන් අදාළ වන බදු අනුපාතය සහ ඒවා ක්‍රියාත්මක කරන ලද දිනය මෙන්ම එකතු කරන ලද බදු අනුපාත පිළිබඳ විස්තර ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන විපක්ෂ නායකතුමා මොකද ඔබතුමා ඊයේ මේ ප්‍රශ්නය ඇහුවේ මේ අදාළ විස්තර ගන්නනේ දේශීය ආදායම් සහ කස්ටම් එකෙන් ඒ පිළිබඳව මම ඉදිරියේදී ඒ පහුගිය කාලට අදාළ ආනයනය බදු සහ ඒව එකතුව සභාගත කරනවා. 25 වසරේදී 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය සඳහා අර්ථාපල සහ ලොකුළුණු ආනයනය පිළිබඳ විස්තර ඇමුණුම එකෙහි දක්වා ඇත. මම ඒ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරගරු කථානායකතුමනි විශේෂයෙන් අර්ථාපල සහ ලොකුළුණු ආනයන ප්‍රමාණයන් 2025 ජනවාරි මාසයේ අර්ථාපල මෙට්‍රික් ටොන් 19527ක් පෙබරවාරි 13848ක් මාර්තු 16408ක් අප්‍රේල් 14020ක් මැයි 16810ක් ජූනි 14514ක් ජූලි 16662ක් අගෝස්තු 17109ක් මේ අනුව 128898ක් අගෝස්තු දක්වා මාස 18 තුල ආනයනය කරලා තියෙනවා. ඒ අනුව ඇවරේජ් එක මාසෙට 16112යි ටොන්. ඒ වගේම ලොකුළුණු ජනවාරි මාසේ මෙට්‍රික් ටොන් 28537ක් පෙබරවාරි මාසේ 29199ක් මාර්තු මාසේ 17374ක් අප්‍රේල් මාසේ 28502ක් මැයි මාසේ 26272ක් ජූනි මාසේ 30597ක් ජූලි මාසේ 27901ක් අගෝස්තු මාසේ 29354ක් ලොකුළුණු පළවෙනි මාස 8 ඇතුළත මෙට්‍රික් ටොන් 217736ක් මාසික ඇවරේජ් එක මෙට්‍රික් ටොන් 27212ක්. හතරවැනි ප්‍රශ්නයේ උත්තරය 2024 ජූනි මාස 20 වන දින ඇතිව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික තීරුබදු ප්‍රතිපත්ති අනුව ආනයනික බදු රේගු තීරුබද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සෙස් බද්ද පැනවීම සිදු කරනු ලබන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා සභාපතිත්වය දරන තීරුබදු ප්‍රතිපත්ති කමිටුව වෙත යොමු කර එම කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය. ඉන්පසුව ගරු අමාත්‍යවරයාට අදාළව පනත් මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව ආනයන බදු සංශෝධනයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. පස්වෙනි ප්‍රශ්නයේ උත්තරය 2025 අගෝස්තු 18 දින පැවති ආහාර සුරක්ෂිතතා ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ තීරණ මත පදනම්ව සහ 2025 අගෝස්තු මාස 19 වන දින මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසුව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවේ රැස්වීමක් පවත්වන ලදී. එෙහිදී ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් ලොකුළුණු සහ අර්ථාපල සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය පිළිබඳ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ලේකම් කැඳවුම්කරුගේ ලිපිය මගින්
ලබා දෙන ලද නිර්දේශයන් පදනම් කර ගනිමින් සහ කාලය සහ තොරතුරු සීමිත බවද සැලකිලට ගනිමින් එම බදු සංශෝධනය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කමිටු සමාජිකයන් එකඟත්වයේ පළ කර ඇත. ඒ අනුව 20-25 අගෝස්තු මාස 25 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් එම අනුමත කිරීම පසුව ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. මේට අදාළව ආහාර ප්‍රතිපත් සුරක්ෂිතතා කමිටුව අනුකමිටුවක් හැදුවා. ඒ අනුකමිටුව වාර්තාවක් ආහාර සුරක්ෂිතතා කමිටුව ඉදිරිපත් කළ ගරු කතානායකතුමනි. ඒ වාර්තාව අනුව තමයි ආහාර සුරක්ෂිතතා කමිටුව 25/18 වෙනි අගෝස්තු 8 වෙනි මාසේ 18 වෙනිදා ඒ අදාළ කමිටුවේ නිර්දේශ තුනක් දුන්නා. ඒ නිර්දේශ තුන අනුව වඩා හොඳම තීරණය ගැනීම සඳහා බදු ප්‍රතිපත්ති කමිටුව යොමු කිරීමට තීරණය කළ යනුව ඒ කමිටුවේ වාර්තාව මම සභාගත කරනවා දැන ගැනීම සඳහා. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය දේශීය නිෂ්පාදකින්ගේ සහ පාරිභෝගිකින්ගේ අවශ්‍යතා සමතුලිත කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්තිමය මෙවලමක් වන ශෘතුමය බදු අය කිරීම සීසනල් ටැක්සේෂන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. මෙහිදී අස්වැන්න නෙලන කාලවලදී ආනයන බදු අනුපාත ඉහළ නැන්වීම මගින් රජය ලාභදායි ආනයන වෙළඳපොළ වෙත ගලා ඒම අධෛර්යමත් කරමින් දේශීය ගොවින්ගේ නිෂ්පාදන වෙත ආරක්ෂාව සපයන අතර එමගින් නිස්ථාවර ගොවිපළ මිල ගණන් සහතික කරමින් ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කෙරේ. එමෙන්ම අවාරයේදී ප්‍රමාණවත් ආනයන සඳහා ඉඩ සැලසීම හිගයන් වැළැක්වීම සහ පාරිභෝගිකයන් සඳහා සිල්ලර මිල ස්ථාවර කිරීම සඳහා බදු අනුපාත අඩු කරනු ලැබේ. තවද මෙම ප්‍රතිපත්තිමය මෙවලම් යටතේ පැනවීමට අපේක්ෂිත බදු අනුපාතක අස්වනු නෙලන කාලයට පෙර ප්‍රකාශයට පත්වනු ලැබේ. මෙම නම්‍යශීලී ප්‍රවේශය දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ආහාර ලබා ගැනීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පාරිභෝගිකයන්ගේ අනවශ්‍ය මිල අස්ථාවරත්වයන් ආරක්ෂා කිරීම අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට උපකාරී වේ. මේ කටයුතු ටික තමයි ගරු කතානායකතුමනි විපක්ෂනායකතුමාගේ පිළිතුරට උත්තර වෙන්නේ. එතුමා අහලා තිබුණා මේ සීනි බදු වංචා වගේ එකක්ද කියලා. නෑ, කිසිසේත් එහෙම එකක් නෙමෙයි. බදු අනුගමනය කිරීමේදී ප්‍රතිපත්තිමය තීන්දුව ගත්ත ආකාරයට අපි බදු අනුගමනය කිරීම කරලා තියෙන විපක්ෂනායකතුමා. ඒ වගේම ආනයන රට තුළ ගොඩ ගැහිලා තියෙන වෙලාවක බදු පැනවීම විසින් වෙළෙන්දන්ට ලාභයක් ලබා ගන්න පුළුවන් වුණාද කියලා අහලා තිබුණා. නෑ, කිසිසේත් එහෙම වෙලා නෑ. ඔබතුමාට මම සභාගත කරන ලේඛනයේ ආනයන සීමාවන් ආනයන ප්‍රමාණයන් ගත්තහම අගෝස්තු මාසෙක ගෙනලා තියෙන ටොන් 29,000. ඒ නිසා දවසකට ටොන් 800-1000 අතර ප්‍රමාණයක් අපේ රටට ආනයන වෙනවා. දේශීය පරිභෝජන ලක්ෂ 3ක් පමණ වෙනවා. ලුණු අල පරිභෝජන ලක්ෂ මෙට්‍රික් ටොන් ලක්ෂ 2,220,000 පමණ වෙනවා. ඒ නිසා කිසිසේත් වෙළඳපළ තුළ පාරිභෝගිකයා පීඩාවට පත් කරන්නත් අතරමැදියන්ට ලාභ ලබන්නත් ඉඩ තියලා නෙමෙයි මේ බදු අනුගමනය කිරීම කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
ගරු විපක්ෂනායකතුමා කරුණු පැහැදිලි කරගෙන
පිළිතුරට ස්තුතියි. ඔබතුමා කාලේ ඉල්ලුවා මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පිළිබඳව 2007 ඉඳලා ඉල්ලපු තොරතුරු ලබා දෙන්නට යම් කාලයක් ගත වෙනවා කියලා. හැබැයි ඔබතුමා වශයෙන්ම මේ වැඩපිළිවෙල ගැන ඔබතුමන්ලා තීන්දුව ගන්නකොට ඔය පහුගිය වාර්තා මත පදනම්ව තමයි මේ තීන්දුව තීරණත් ගැනීම කරන්නට ඕන. ඉතින් මම ඇත්තටම පුදුමයට පත් වෙනවා ඇයි මේ වාර්තා ඉදිරිපත් කරන්නට කාලයක් අවශ්‍ය කියන එක. නෑ, ඔබතුමා උත්තර දෙන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම මේ අහන්නේ ඒ දත්ත ටික ඔබතුමා සතුන වේද කියන එක. ඒ වගේ මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමතියි දැන් අත්ත වශයෙන්ම සීනිබදු වංචාවෙන් පස්සේ ඇත්ත වශයෙන්ම ක්‍රමවේදයේ වෙනසක් වුණා. ඒ වෙනස තමයි දැන් ඔබතුමත් ඉන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිත භව කමිටුව මේ කරුණු කාරණා සාකච්ඡාවට භාජනය කරන ඔබතුමත් ඒ වගේම කෘෂිකර්ම මැතිතුමත් මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අලුතෙන් ඇතුළත් කරා නැෂනල් කැරිෆ් පොලිසි කමිටිය එකක් ට්‍රෙෂරි එකේ. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද එතකොට මේ නිලධාරීන් උත් මේක පිළිබඳව විධිමත්ව සාකච්ඡා කරලා නිවැරදි දේ කුමක්ද කියන එක නිගමනයට ඇවිල්ලා ඒ නිගමනය කැබිනට් තීන්දුවක් හරහා ක්‍රියාවට නංවනවා. ඉතින් මම පිළිගන්නවා මේ සියලුම ක්‍රියාවලිය සිදුවෙනකොට මේ සිදුවෙන අතරතුර මේ තොරතුරු එළියට ලීක් වෙන්නත් බෑ. මොකද මේ ඒ ලීකේජ් එකක් වුණොත් අනිවාර්යෙන්ම හදිසි ආනයන ක්‍රියාත්මක කරලා මේ බදු ගහනට පෙර අනිසි ලාභ ලබා ගන්න පුළුවන්. නිසා මේක බොහොම රහසිගතව කෙරෙන්නට ඕන දෙයක්. හැබැයි මම ඔබතුමාගෙන් අහන්නේ ඇත්ත වශයෙන්ම වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රදීප් කුමාර කියන මහත්මයා එතුමා යෝජනා කරේ මේ නියමිත ක්‍රමවේදයේ අනුගමනය කරලා මේ බද්ද පනවන්න කියලා. නමුත් අපිට දැනගන්න තිබෙන ආකාරයට ඔහුට ඉල්ලාස් වෙන්න කියලා තියෙනවා. මොකද බදු පැනවීම ඔහු ප්‍රතික්ෂේප කරා මේ නියමිත ක්‍රමවේදයේ අනුගමනය කරන්නේ නැතුව. ඉතින් අත්ත වශයෙන්ම දැන් ඒ නිලධාරියා හැටියට ඔහු කරපු ඉල්ලීම ඔබතුමාලා කියන ඔබතුමාලා අනුගමනය කරා. ඉතින් ඇයි අද මේ ඒ අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ කූල් එකේ ඉන්නේ සංචිතයට දා. එහෙමනම් ඔබතුමාලා නිවැරදි ක්‍රමවේදයේ අනුගමනය කරා නම් අනිවාර්යෙන්ම ඔහුව ඒ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පිහිටවන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ කරන ක්‍රියාවලිය මේක එළියට යන්නේ නැති වෙන විදිහට මේක සූක්ෂමව කරන්නට මේ ඔක්කොම පිළිගන්නවා. විශේෂයෙන්ම ඔබතුමාලා තීන්දුව කළා තියෙනවා මේ බද්දක් ගහනවද නැද්ද, එහෙම නැත්නම් සහනයක් දෙනවද නැද්ද කියන එකත් සාකච්ඡා කරලා තියෙනවා ඔබතුමාලා.
ගරුපක්ෂනායකතුමා
ඒක මිනු වාර්තාව.
ගරුපක්ෂනායකතුමා කෙටි කරන්න.
හරි, මේක වැදගත් ප්‍රශ්නයක් ගරු කතානායකතුමා.
දැන් ඔබතුමා විනාඩි 3ක් ගත්තා දැන්.
මේක වැදගත් ප්‍රශ්නයක්. මට අවස්ථාව
දෙන්න. කරුණා පහදල කර ගැනීමනේ ප්‍රශ්නෙට එතන මේක විනාඩි 3ක්. විනාඩි 3ක් දෙන්න.
මේක වැදගත් ප්‍රශ්නයක් ගරු කතානායකතුමා. ඉතින් මම
කෙටි කරන්න.
හැමතිතුමාගෙන් අහන්නේ එහෙනම් අර නිලධාරිතුමාව නැවත ඒ තනතුරේ පිහිටවන්නට කටයුතු කරන්න. මොකද එතුමා දුන්නේ නිවැරදි උපදෙස්. ඒ නිවැරදි උපදෙස් අනුගමනය කරයි කියලා ඔබතුමා දැන් ප්‍රකාශ කරා. ඒ ක්‍රියාත්මක කරන්න කටයුතු කරා.
ගරුමත්තුමා.
අර කතානායකතුමනි විපක්ෂ නායකතුමා කියන්නේ දුනා මේ තීරණ ගන්නකොට අපි ළඟ තොරතුරු ඔක්කොම තියෙන්න ඕනේ කියලා. ඊයේ තමයි මෙතුමා ප්‍රශ්නේ යුවේ. අද මම උත්තර දුන්නා. ඊයේ ප්‍රශ්නේ යුවා අද උත්තර දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ මෙතුමා කියන මේ කරුණු කියලා කියන්නේ 2007 සිට අය කරපු බදු ගෙනාපු ප්‍රමාණයන් මේවා. ගරු විපක්ෂ නායකතුමා ඒවා ඕනේ නැහැ බද්ද ගහන්න. වාර්ෂික ආනයනයන් වල හැසිරීම පිළිබඳව තීරණ ගන්න, ඒ වගේම මේ අවුරුද්දේ මුල් මාස අටේ ගෙනාපු ප්‍රමාණය, රටේ නිෂ්පාදනය, මේ දෙක තමයි අදාළ වෙන්නේ මූලිකව. මොකද ගොවියාගේ ආරක්ෂාවත් ආහාර සුරක්ෂිතතාව වෙනුවත් අපි ඒ තීරණ ගන්න. ඒ නිසා මම ඒකයි ඔබතුමාට කිව්වේ. මට ඕන නම් මේක තව සතියක් කල් අරන් කියන්නත් තිබුණා. හැබැයි එතුමා විපක්ෂ නායකතුමා අහපු නිසා විශේෂයෙන් මේ කරුණ වැරදි විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරන නිසාම තමයි මම අද උත්තර දෙන්න තීරණය කළේ. ඒ නිසා මේ අවශ්‍යතරතුර සියල්ල දුන්නා. මොකද අර 2007 ඉඳන් 24 වෙනකන් ආනයන ඒවට අය කරපු බදු ඒවට මොකද වුනේ, බදු ප්‍රතිශත ගත්තාම ඒක වෙන අමාත්‍යාංශකින් ගේන්න ඕනේ. ඒ නිසා තමයි මුතුමායි කල් ගත්තේ. එහෙම නැතු මේ බදු අය කරන්න මේ ඒ තොරතුරු අදාළ නැහැ. දෙවෙනි කරුණ තමයි අනුගමනය කරේ හරි ප්‍රතිපත්තිය, ආහාර සුරක්ෂිතා කමිටුවේ යෝජනාව ආවා, කමිටුව විසින් අනුකමිටුවක් නම් කරා, අනුකමිටුවේ වාර්තාගරු කතානායකතුමනි මම සභාගත කරනවා. මේකේ තියෙන නිර්දේශ තුනක්. ඒ නිර්දේශ තුන අනුව තීරණයක් ගැනීම සඳහා බදු ප්‍රතිපත්ති කමිටුව යොමු කරා. බදු ප්‍රතිපත්ති කමිටුව තීරණයක් ගත්තා. ඒ තීරණය ක්‍රියාත්මක කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලයට එනවා. ඒ ක්‍රියාවලිය අපි හරියට කළා. බදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ ඉවත් වීම හරි ඉල්ලාස් වීම හරි කියන එකට අලුත් අර්ථකථනයක් දෙන්න හදන විපක්ෂ නායකතුමා මේ අයින් වෙන්න කිව්වා කියලා. මොනවාන්ස එයා තනියෙන් මේක බදු තීරණ ගන්නව නෙමෙයි කරු කතානායකතුමනි. මේ ප්‍රතිපත්තිමේ තීරණය ගන්න ප්‍රතිපත්තිමේ කමිටුවකට බාර දුන්නා. එතන තීරණය අනුව තමයි යන්නේ. ඒ එමානුව තමයි අපි වැඩේ කරේ. නේ? එනිසා අපි පිළිවෙලට රජේ වැඩ කරලා තියෙනවා. මොකද මේ තොරතුරු එළියට යන්න බෑ. අපි 18 වෙනිදා තීරණය ගත්තෙත් නැහැ, 19 වෙනිදා මේ තීරණ එළියට ගියෙත් නැහැ, 25 වෙනිදා කැබිනට් මණ්ඩලය තමයි මේක අනුමත කරේ. මේකට අදාළ මේ ප්‍රතිපත්ති කමිටුව, බදු ප්‍රතිපත්ති කමිටුව රැස්සලා ගත්ත තීරණ එළියට ගියේ නැහැ හොඳ වෙලාවට. ඒ නිසා තමයි මේ ආනයනය අගෝස්තු මාසෙත් 29,000 ටොන් තියෙන්නේ, ජූනි මාසෙ 30,000ක් තියෙනවා. හොඳ වෙලාවට මේ අපි මේ ආපු රැෂනල් එකට තමයි ආනයන වෙලා තියෙන්නේ. ටොන් 800ක් 1000ක් අතර තමයි හැමදාම ඇවිල්ලා තියෙන්නේ. ඒක වැඩි වෙලා නැහැ. ඒ නිසා මේක එළියට ගියා නම් ඔන්න මේ 29,000 45,000 50,000 වෙලා තියෙන්න පුළුවන් බදු සානෙ ගන්න කියලා. එහෙම වෙලත් නැහැ. විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි මේක අත්‍යවශ්‍ය වැඩක් කළ යුතුයි. හේතුව තමයි මේක නොකරන. පාරිභෝගිකයයි ගොවියයි දෙන්නම අපි රකින්න ඕන රජයා. ඒ නිසා මේ වෙලාවේ ගොවියා වගාවේ රඳවා ගැනීම සඳහා ඔහුගේ අස්වැන්නට මිලක් ඕනේ. ඒ මිල වෙනුවෙන් තමයි රුපියල් 40ක බදු පැනවීම ඉල්ලා සිටියේ මේ කමිටුව. ඒ 40 තමයි දුන්නේ. ඒ දුන්නත් අදත් මාකට් එකේ ලුණු මිලදී ගැනීම, ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීම පිළිබඳව ගොවියා සෑහීමකට පත් වෙන්නේ නැහැ. උන් තවත් ඉල්ලනවා. හැබැයි අපි පාරිභෝගිකයගේ පැත්තත් හිතලා තියෙන නිසා තමයි මේ ප්‍රමාණයෙන් අපි මේ කමිටුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ. ඒ නිසා ඒ කටයුත්ත අපි ඒ විදිහට පිළිවෙලට කරලා තියෙනවා කියන කාරණේත් මම පාර්ලිමේන්තුවට දැනුවත් කරනවා. බොහොම ස්තුතියි.
ගරුකේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. கௌரவ சபாநாயகர் அவர்களே, 2009 உள்நாட்டு யுத்தம் நிறைவடையும் வரையிலான சுமார் 3 தசாப்த காலமாக எமது நாட்டில் அனைத்து சமூகங்களும் சொல்லனா துயரங்களை அனுபவித்தனர். எனினும் வடக்கு மற்றும் கிழக்கு மாகாண மக்கள் இன்னும் அந்த துயரங்களிலிருந்தும் இழப்புகளிலிருந்தும் மீள முடியாத மனநிலையிலேயே வாழ்ந்து வருகின்றனர். யுத்தம் சூழ்நிலை காரணமாக உள்நாட்டிலும் வெளிநாட்டிலும் அந்த மக்கள் இடம்பெயர்ந்து வாழ்கின்றனர். தற்போதும் ஒரு சிலர் தமது சொந்த நிலங்களை பிரிந்து வாழ்ந்து வருகின்றனர். பெரும்பான்மையான மக்கள் மீள குடியமர்த்தப்பட்டாலும் அவர்களது அடிப்படை தேவைகள் இன்று வரை நிவர்த்தி செய்யப்படாமல் இருப்பதை நாம் மறந்துவிடக்கூடாது. ஆனால் பல்வேறு துன்பங்களும் துயரங்களுக்கும் ஆட்பட்டு கிடக்கின்ற இந்த மக்களின் பெயரால் அதிகார துஷ்பிரயோகங்களும் அரச சொத்துக்கள் சூறையாடப்பட்டது மிக வேதனைக்குரிய விடயமாகும். அவ்வாறு இடம்பெற்றிருக்கின்ற ஊழல் மோசடிகளை வெளியே கொண்டு வருவது எனது கடமை என நான் கருதுகிறேன். யுத்தம் முடிவடைந்த பின்னர் இடம்பெயர்ந்தோர் நலன்புரி நிலையங்களில் பராமரிப்பு நடவடிக்கைகளுக்காகவும் மீள்குடியேற்ற செயல்முறைகளுக்காகவும் வெளிநாட்டு நன்கொடையாக கிடைக்கப்பெற்ற மற்றும் அமைச்சினால் கொள்வன செய்யப்பட்டு வழங்கப்பட்ட வாகனங்கள் கூட நிறுவனங்களின் பதிவிலிருந்து மாயமாக மறைந்துள்ளன. அதில் முதலாவது கேள்வியாக, வவுனியா வெங்கல சுட்டிக்குளம் பிரதேச செயலக பிரிவில் அமைக்கப்பட்டிருந்த மெனிக்ஃபார்ம் இடம்பெயர்ந்தால் நலன்புரி நிலையத்திற்கும் ஏனைய பகுதிகளில் செயல்பட்டு வந்த இடம்பெயர்ந்தால் நலன்புரி நிலையங்களுக்கும் வழங்கப்பட்ட வாகனங்களின் விவரம் என்ன? அந்த நலன்புரி நிலையங்கள் மூடப்பட்டதன் பின்னர் குறித்த வாகனங்கள் எந்தெந்த அரச நிறுவனங்களுக்கு திருப்பி ஒப்படைக்கப்பட்டன? வாகனங்களின் இலக்கம், ஒப்படைக்கப்பட்ட திகதி, பொறுப்பேற்ற நிறுவனம் மற்றும் அதிகாரிகள் உள்ளிட்ட விவரங்களை தர முடியுமா? 2வது வினா, குறித்த காலப்பகுதியில் 56 வாகனங்கள் தொடர்பான கணக்கெடுப்பு 2014 மீள்குடியேற்ற அமைச்சினால் மேற்கொள்ளப்பட்டதுடன் மீண்டும் 2019 FCID/9/2019 என்ற இலக்க முறைப்பாட்டை அடிப்படையாக கொண்டு சம்பந்தப்பட்ட அமைச்சுகள் ஊடாக உள்ளூராட்சி மன்றங்களுக்கு 2019/5/29 கடிதம் மூலம் உரிய விவரங்கள் திரட்டப்பட்டன. இதன் மூலம் அரச நிறுவனங்களுக்கு உரிய முறையில் திருப்பி ஒப்படைக்கப்பட்ட வாகனங்களின் எண்ணிக்கையையும் கண்டறியப்படாத வாகனங்களின் விவரங்களையும் வெவ்வேறாக வழங்க முடியுமா? 3வது வினா, தேடப்பட்ட எந்த வாகனமும் மன்னார் பிரதேச சபையில் இல்லை என்று செயலாளர் பிரதேச சபை செயலாளர் அந்த காலப்பகுதிகளில் எழுத்து மூலமாக சமர்ப்பிக்கப்பட்டிருந்தது. ஆனால் கண்டறியப்படாத 30 வாகனங்களின் ஒன்றான WPRB 26/39 இலக்கத்தை கொண்ட உளவு இயந்திரம் 2019/4/19 சட்டவிரோதமாக மாடுகளை ஏற்றி சென்ற போது தலைமன்னார் போலீசாரினால் கைப்பற்றப்பட்டு அது தொடர்பாக 50/558 இலக்க வழக்கு ஒன்று மன்னார் நீதிமன்றத்தில் தொடரப்பட்டது. அரசுக்கு சொந்தமான குறித்த உளவு இயந்திரம் ஒரு அரசியல்வாதிக்கு சொந்தமான தோட்டத்தில் பயன்படுத்தப்பட்டதாக ஆரம்ப போலீஸ் விசாரணைகள் தெரிய வந்துள்ளது. அவ்வாறாயும் குறித்த உளவு இயந்திரத்தை தனியார் ஒருவருக்கு வழங்குவது தொடர்பாக அப்போது அரசு அனுமதி எதுவும் பெறப்பட்டிருந்ததா? 4வது, போலீசரினால் இவ்வுளவு இயந்திரம் கைப்பற்றப்பட்டதன் பின்னர் அப்போதைய மன்னார் பிரதேச சபையின் தவிசாளர் குறித்த உளவு இயந்திரம் சபைக்குரியதென பொய்யான தகவலை அமைச்சுக்கு அறிவித்தார். ஆனால் இந்த உளவு இயந்திரமும் அதனோடு வரப்பட்ட இலக்க தகடு அற்று அதன் இழுவை பெட்டியும் திருடப்பட்ட உளவு இயந்திரம் எனவும் இது பிரதேச சபைக்குரியது அல்ல எனவும் குறித்த சபையில் தீர்மானம் எடுக்கப்பட்டது என அப்போதைய மன்னார் பிரதேச சபை உறுப்பினர்கள் சிலர் கையொப்பமிட்ட கடிதங்களை வடமாகாண ஆளுநர், அமைச்சின் செயலாளர் மற்றும் உள்ளூராட்சி மன்ற ஆணையாளர் போன்றவர்களுக்கு அனுப்பி தவிசாளருக்கு எதிராக சட்ட நடவடிக்கை மேற்கொள்ளுமாறு கோரியிருந்தனர். இது தொடர்பாக என்ன நடவடிக்கை எடுக்கப்பட்டது? அதேபோல் ஐந்தாவது, திருட்டு போன உளவு இயந்திரம் பிடிபட்ட உடனே சாரதி மற்றும் அவருடன் உளவு இயந்திரத்தில் இருந்தவர்களிடம் போலீசாரினால் உரிய விசாரணை மேற்கொள்ளப்பட்டிருந்தால் ஏனைய திருட்டு போன வாகனங்களையும் மீட்டெடுக்கக்கூடிய சந்தர்ப்பத்தை உருவாக்கி இருக்கும். மேலும் போலீசாரின் முறையான விசாரணைக்கு தடையாக அதிகாரத்தை பயன்படுத்தி அரசியல்வாதி யாரென வெளிக்கொண்டு வருவதுடன் பாரிய ஊழலுக்கு ஆதரவால் செயல்பட்ட அரசு அதிகாரிகள் மற்றும் அரசியல்வாதிகள் ஆகியோருக்கு எதிராக எடுக்கப்பட்ட நடவடிக்கை என்ன? ஆறாவது, இந்த தகவலின் அடிப்படையில் பொது சொத்துக்களை சட்டவிரோதமான முறையில் பயன்படுத்தியமை தொடர்பாக இதில் சம்பந்தப்பட்ட அனைவரும் பொது உடைமைகள் மற்றும் ஊழல் இழந்த ஒழிப்பு சட்டத்தின் கீழ் தகுந்த நடவடிக்கைகள் எடுக்கும் விதமாக உரிய விசாரணைகள் மீண்டும் ஆரம்பித்து சம்பந்தப்பட்டவர்களை சட்டத்தின் முன் நிறுத்த உங்களது அரசாங்கம் நடவடிக்கை எடுக்குமா?
கரு கதாநாயக துமணி, මේ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ 2014 කාලේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ විසින් පවත්වාගෙනිය වාහන පිළිබඳ. ඇතරම මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු ලබා ගත යුතුව තියෙනවා. ඒ වගේම තමයි ඒ අදාළ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ විෂයපතේ මේ වෙනකොට අමාත්‍යාංශ ගණනාවකට වෙන් වෙලා ගිහිලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වගේ විවිධ අමාත්‍යාංශවලින් මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
අමාත්‍යාංශ නිවේදන ගරු කාදමස්ථාන මන්ත්‍රීතුමා
கேளுங்கள். ரெண்டின் கீழ் அந்த பல இது இதற்கு முதல் மூன்று கேள்விகள் கேட்டிருக்கின்றேன். ரெண்டு கிழமைகளில் பதில் தரேன்னு சொல்லி கிட்டத்தட்ட ஒரு மாதம் ஆகின்றது. அந்த மூன்றுக்குமே உரிய பதில் வரையில்லை. அதால் சம்பந்தப்பட்ட அமைச்சர்கள் அதை கருத்தில் எடுத்து விரைவாக அந்த இது நாங்கள் எங்களுக்கு தந்துகிற உரிமையின் அடிப்படையில் கேட்குறோம். அதை நான் கேட்ட இதுவரைக்கும் அந்த மூன்றுக்கும் பதில் வரல. மூன்று பதிலையும் விரைவாக தருவதற்குரிய ஏற்பாடுகளை கௌரவ சபாநாயகர் அவர்கள் செய்யுமாறு கேட்டுக்கொள்கிறேன்.
ගරු
කතානායකතුමා, නීති ප්‍රශ්න 91 F වගන්දිය මංගාව ඉංග්‍රීසි එකක් තියෙන එක කියවන්නම්. No member shall refine any motion or debate or to any matter which is under adjudication by a court of law or to any matter on which a judicial decision is pending. The speaker or the chair may direct.
මේ කාරණ අදාල
නෑ, මේක පැහැදිලි කරන්න දෙන්න, මේක කියවන්න ඉවර කරන්න දෙන්න, අඩුම ගන්න මේක ඉවර කරන්නවත් දෙන්න.
මේ පොයින්ට් එක දැන්
කට්ටිය දැනගන්න බෑ. ඉතින් ගොඩක් අය දන්නේ නෑනේ. ඒ නිසා chair may direct any member who speak in violation of the rule against sub judice, that's the sub judice, to resume his seat. කරුණාකරලා බලන්න අද ന്യാයපත්‍රයේ 4 වෙනි ප්‍රශ්න. ඒක තනිකර හුසාවේ තියෙන ප්‍රශ්නය අහලා තියෙන්නේ. එතකොට ආණ්ඩු පක්ෂයකට එක නීතියක් අපි මොනවාරි යවුවොත් ඔබතුමාලා කියන්නේ මේක මේ නඩුව තියෙනවා නිසා උත්තර දෙන්නේ නැහැ කියලා. හැබැයි
ඒ කාරණාව සම්බන්ධයෙන් බලලා ඉවරලා ඒකට ඩිරෙක්ෂන්යක් නැති නිසා තමයි දුක් කරලා තියෙන්නේ ලේකම් මණ්ඩලෙ විසින්.
එතකොට මේ කතානායකතුමා මේක මේ නීති විරෝධය නැද්ද?
දැන් ඒක දඹුත්පට පිළිතුරු ලබා දුන්නා ඒකට.